ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ කාලතරණ හැටියට ධර්ම දේශනා සඳහා වෙන් කරගත්ත කාලයටයි පැමිණලා තියෙන්නේ. එවනත් අපි ධර්ම දේශනාවකටයි සූදානම් වෙන්නේ. සීළු දෙනා ඒ සම්බන්ධයෙන් tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස්ස ධම්මං නාම නිගමෝ తත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භදන්තේ තිතේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සුංතිති ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි බොහෝ දෙනා දන්න පරිදි මේ වගේ භාවනා වැඩමුළුවක කාලසටහන සකස් කරනකොට එහෙම නැත්නම් භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙනකොට ඒකට කරන අනුග්‍රහයක් වශයෙන් ධර්ම දේශනාවට කාලයක් වෙන් කර ගන්නවා, ධර්ම ශ්‍රවණයට කාලයක් වෙන් කර ගන්නවා. ඒකයි මේ භාවනාව සඳහා කරන අනුග්‍රහයක්, සම්ප්‍රදාන කුල අනුග්‍රහයක්, සර්වචන්හන්සේ විසින්ම අනුතන වදාරන ලද අනුග්‍රහයක්. එකට කියනවා සූතානුකයිති කියලා. ඒ සූතානුකයිතිය සඳහා බොහෝ විට අපි සර්වජන් වහන්සේ විසින්ම දේශනා කරන්නට ඉච්ච සූත්‍ර ධර්මයක්, විශේෂයෙන්ම අපි කරගෙන යන මේ භාවනාවට අත්ලක් වෙන විදිහට ඉදිරිපත් කරගන්නවා. ඒ පසුගිය චාරිකාවේදී එක ස්වාමීන් වහන්සේ නමක්, විදේශ ස්වාමීන් වහන්සේ නමක් අදහස් මතක් කරමින් අදහස් දක්වමින් කිව්වා, මම අසවල් ජාතිකයා, පැවිදි වුණේ අසවල් රටේ. නමුත් පැවිදිලා නොබෝ කලකින් මට ආරංචියක් ලැබුණා, මේ ලංකාවේ සර්වජන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර අනුව භාවනා කරනවා කියලා. ඒකෙන් අදහස අනික් තැන්වල ඒ වගේ ඍජු මේ සූත්‍ර කොටස් අරගෙන නෙවෙයි භාවනා කරන්නේ, එක එක ගුරු මත, එක එක ගුරුකුලano. ඉතින් එතකොටම ලොකු සතුටක් ඇති වුණා කිව්වා. හරියටම සරුවචනාංශගේ සූත්‍ර අනුව මේ කරන භවනාව මට සම්බන්ධ වෙන්නේ නැත්තම්, මගේ ජීවිතේ ගත කරන්න නැත්තම් කියලා. ඊට පස්සේ මේ කියන්නේ 1900 මං හිතන්නේ 80 ගණන් වල වගේ ආරම්භ වෙලා තිනවා. ওই මීටක නිසරණ අපේ හිටපු ලොකු ස්වාමීන් වහන්සේ, ඊවැගේම කටුකුරුජි ස්වාමීන් වහන්සේ, ඒ ස්වාමීන් වහන්සේලාගේ භවනා වැඩමුළුවල ප්‍රධාන වශයෙන්ම සාරය අර්ථ රාශිය මත කරගන්නේ සූත්‍රහරා. ඉතින් ඊට පස්සේ ස්වාමීන්චි ඇවිල්ලා බොහොම ගෞරවයෙන් අපේ ලොකු ශාංශය ගාව පැවිද්ද ප්‍රසම්පතාව අලුත් කරගෙන මං ගිහි වෙන කාලේ ඉඳන් ගත කරා. ඉතින් ඒ වැඩ කරන වැඩපිළිවෙලෙදිත් අපි පිටරදි කරන වෙලාවදී සූත්‍රයක් කරගෙන තමයි මේ ධර්මදේශනා මාලාවේ ගොනුව ලබා ගත්තේ. ඊට පස්සේ කිව්වා, මේ ස්වාමීන් වහන්සේත් මේ ධම්මජීව හාමුදුරුවොත් ඒ සම්ප්‍රදාය හැටියටමයි මේ සූත්‍ර ධර්මයක් කරගෙන තමයි දේශනා කරන්නේ. ඒක ලෝකෙ දුර්ලභ දෙයක් කියලා. හැම තැන්වල විවිධ භාවනාකම තියෙනවා. ඒක එක 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 ගුරුකුල මත අනුව සූත්‍ර සර්වඥ දේශනාවල් තමයි. නමුත් ඍජු ප්‍රභවයට යන්නේ නැහැ කියලා. ඉතින් අපි අද මේ ඉදිරිපත් කරගත්තේ මේ ඉදිරියෙන් තියාගත්ත පාළි පාඨය උද්දෘත කරන ලද පාළි පාඨේ සම්බන්ධ වෙන්නේ සර්වචන්නාංශයේ විසින් දේශනා කරන්න ඉදිච්ච සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ සඳහන් වෙන ආනෙන්ජ සප්පාය කියන සූත්‍රය. ඉතින් මේක මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක 52ක් විතර තියෙනවා. පොත් තුනකයි මේක සංග්‍රහ වෙලා තියෙන්නේ, සාමාන්‍ය 50 වගේ. ඒකේ අවසාන තුන්වෙනි පොතේ තමයි මේ ආනන්ද සප්පාය සූත්‍රය 102 වෙනි සූත්‍රයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම හිතුවා මේ වැඩමුළුවට මේක ඉදිරිපත් කරලා මේ සූත්‍රේ විකාශ වෙන ආකාරයට අපි එකෙන් මේ ශරුවචනංශයේ විසින් අපිට දෙන්න හදන පණිවිඩය අපි මේ කරගෙන යන භාවනා වැඩ පිළිවෙලත් එක්ක පුළුවන්තර සම්බන්ධ කරගෙන ජීවිතය අලුත් කරගන්න හිත අලුත් කරගන්න සුත්තමේ ඥානය දිනු කරගන්න මේක පාවිච්චි කරමු කියලා. ඉතින් ඒ නිසා අද පටන් මේ කරන භාවනා වැඩමුළුවට අදාළ ධර්මදේශනාවල් මේ සූත්‍රය අනුව අපි දවසින් දවස ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක මේ සූත්‍රේ නම ආනෙන්ජ සප්පාය කියන එක ටිකක් ඍජුවම අර්ථය දක්වලා නැහැ. ආචාර්ය මත අනුව එක එක මත අර්ථකථන දීලා තියෙනවා. කෙසේ නමුත් ඒක හොඳට පස්සට ගිහිල්ලා මේ තියෙන මත දිහා බලනකොට පේනවා ඉංජන කියන පදේ අනුව තමයි ආනෙන්ජ කියන පදය ඇවිල්ලා තියෙන්නේ. ඒක අනිත් පැත්ත ඉංජන කියලා කියන්නේ සැලෙනවා කියන එක, කම්පණය වෙනවා, සැලෙන ගතිය තමයි ඉංජන. කය සැලීමට සඳහන් කරන්නේ කය ඉංජන කියලා. න ඉංජති කියන එක තමයි ආනෙන්ජති කියලා හැදිලා තියෙන්නේ. එතකොට මේ සැලීම්, කම්පන ගති, චපල ගති, වැනෙන සුළු ගති, හේතු වෙන ගති නැති කිරීමට සප්පාය වෙන සූත්‍රයක් තමයි. එනතම් විමුක්තියට, නිරෝධයට, නිබ්බිදාවට තුරු දෙන සූත්‍රයක් තමයි ධර්ම කොටසට මේ ආනෙන්ජ සප්පාය කියන මේ සඳහන් වෙන්නේ. ඊට දාලා වශයෙන් හිතේ තියාගෙන අපි ඉදිරියට යන්. ඉතින් මේක මේ විදිහට හඳුල්ලා දෙන්න වෙන්නේ අටුවා යුගයේදී මේ ආනෙන්ජ කියන පදය විස්තර කරන්න හදන්නේ චතුත්ථ ධ්‍යාන සමාධි වශයෙන්. නමුත් අනෙකුත් සූත්‍රත් එක්ක කලපලා බලනකොට මේ ආනෙන්ජ කියන පදේ එහෙම සමතයට සීමා වෙච්ච සමත මට්ටමකට එහා ගිය විපස්සනාට ගොඩක් නැකම් කියන වචනයක් බව තේරෙනවා. ඒක නිසා මම මේ විවිධ මත තියෙන බවත් අපි මේ ආනෙන්ජ කියන පදය නොසලීම පිණිස ඒක නිකන් සාමාන්‍ය අපේ සිංහල ක්‍රමයට කියන අෂ්ටලෝක ධර්මයේ නොපෙණි නොසලීමට සප්පාය වෙන ධර්මයක් මේ කියන්න හදා. අෂ්ටලෝක ධර්මය අනුව සැලෙන, කම්පන වෙන, චංචල වෙන, වට හේතු වෙන ක්‍රමය ඉංජන කියලා කියනවා. අපි අන්නදනේ ආනිජ සප්පාය ධර්ම කාරණාවක් ඉදිරිපත් කර ගන්නයි. ඉතින් මේ හඳුනා ගැනීමයි ඊට පස්සේ ඒවම් මේ සුතං ඒකං සම්මයං භගවා කියන එක බොහොම සූත්‍ර පිළිබඳව හදාරීමට පිළිමිච්ච බොහෝ දෙනෙක් දන්න හඳුනා ගැනීමක්. ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම සංගායනාවට ඉදිරිපත් කරනකොට හඳුනා ගැනීමේ වාක්‍ය මෙහිමයි සඳහන් කරලා තියෙන්නේ. එවං මේ සුතං මා විසින් මෙසේ අසන් ලදී. ඒ කියන්නේ සර්වචන්නාංශයට ගෞරව කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ බණ මේ යන්ත්‍රය රෙකෝඩ් කරලා ආයේ නැවත ඒක දුවනකොට ආනන්ද හම්තුන්ගේ රෙකෝඩර් එකේ රෙකෝඩ් වෙලා නැවත ඒක දුවන වෙලාවදී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මා විසින් මෙසේ අසන් ලදී. ඒතං සමයං භගවා කුරුසු නිව විහෙරති කම්මාස ධම්ම නාම කම්මාස ධම්මං නාම නිකමෝ. මම මේ ආහන වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ කුරු කියන නිකමේ කම්මාස ධම්ම නාම ගමේ. ඉතින් මෙතන තමයි සතිපට්ඨාන සූත්‍රාගත සූත්‍රයේ දේශනා කරපු තැන. එහෙම නැත්නම් මහණිදාන සූත්‍රයේ දේශනා කරපු තැන. ඉතින් මහණිදාන අටුවාවත් සතිපට්ඨාන අටුවාවත් විස්තර කරනවා ඒ කුරු කියන නිකම. නිකම කියන්නේ වෙලඳ ගමක්. ඒකේ කම්මාස ධම්ම කියන ගමේ කුරු ප්‍රදේශයේ ගත කරයි කියලා. මේ උත්තර කුරු, උතුරු කුරු කියන එක හඳුන්වන්නේ ආර්ය සම්පන්න ඥාන සම්ප්‍රයුක්ත මිනිසුන් විසින් ගත කරන, දැනටම සබ්බ ජීවිත ගත කරන, දැනටම සදාචාර සම්පන්න මිනිස් කොටසක් හිටපු තැනක් විදියටයි අටුවාවේක සඳහන් කරන්නේ. මේක සාමාන්‍ය පෞසුත දැනීම සඳහා මතක් කරනවා නම් මේක දිල්ලියට කිට්ටුව, නව දිල්ලියට කිට්ටුව සන් ටවුන් කියලා දැන් අඳුනගෙන තිනවා. එතන තිබිලා තියෙනවා, එතන තියෙන්නේ මේ අග්‍රාවට ගිය කෙනෙක් දඹදිව වන්දනා යන කට්ටිය ඒ අග්‍රා කිට්ටුව මේ විශේෂයෙන්ම තජ් මහල් මන්දිරේ තියෙනවා එකම තියෙනවා ඒ රතු බලකොටුව කියලා බොහොම විශාල මුස්ලිම් ඇත්තන් විසින් හදාගත්ත විශාල බලකොටුව ඒක හදලා තියෙන අමුතුම ගල්පතුරු జాතියකින් අන්නේ වගේම ගල්පතුරු జాතියක් මේ ඔය කියන ඔය අඳුරගෙන තියෙන කෞතුකිස්ථානේ අඳුර තියෙනවා ඒක නේරුතුමා ජාතික කෞතුක වස්තුක වශයෙන් ඉදම වෙන් කරලා තියෙනවා නමුත් තාම පන්සලක් හැදිලා නැහැ උස්බිමක් වටේට නගරේ ඔයාගෙන ගියත් එච්චර සුන්දර තැනක් නෙවෙයි ඒකට ඉදිරියට යන දොරගාව තමයි නගරේ කුණු ගෙනත්තා මිසු අසුචි පාරමේ නිකුත් කරන්න යන්නේ ඒ නිසා එතෙන් යනකොට උඩින් පැනගෙන යන්න තියෙන දැන් ඒ උඩ තියෙන ඊටමේ රාත්‍රියට විවිධ ආකාර මිනිස්සු බොන කන මිනිස්සු එල කත කරලා තියෙන ලකුණු පේන්න තියෙනවා තිබුණු ගල් ලිපිය මේ වෙනකොට කෞතුකාගාරේ තියෙනවා කියලා කිව්වා මෙහෙම මේ ලිපියක සෙලිපිය අයින් කරපු එකේ පාදම පේන්න තියෙනවා කොහොම අඳුරගෙන තියෙනවා ඉතින් ප්‍රතිශේ දැනටත් ඉන්දියාවේ අගනගරයේ නව දිල්ලි බාට පත්‍රලා තියෙනවා එදත් මොම ශාස්ත්‍රීය මිනිස්සු හිටපු පළාතක් ඒ නිසා සර්වචනාංශයේ දේශනා කරලා නිකන් පසුබිම එක බලනකොට පේන තියෙන්නේ ගැඹුරු ධර්ම දේශනා කිරීමේදී සර්වචනාංශයේ පරිසරය තෝරලා තියෙනවා ඥානවන්ත මිනිස්සු ඉන්න තැනක තමයි මේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඒ මට නමුත් එහෙම සූත්‍රයේම කිලින්ම සඳහන් කිරීමක් නැහැ. කෙසේ නමුත් මේ සූත්‍රය කියවගෙන යනකොට මේ ආනන්ද සප්පාය කියන වචනයත් එක බලනකොට ගැඹුරක් ඒ අටුවාචාරි නුවන්සලා කියන විදිහට මේ චතුත් අධ්‍යානය වාගේ සමත මට්ටමක් නීටිටි ගැඹුරක් තියෙන බව තේරෙනවා. අන්න ඒ පසුබිමේ කියන හඳුන්වා දී මේ ඉඳගෙන සර්වචනාංශයේ මේ ගැඹුරට යන්න ඉස්සෙල්ලා ඒ පසුබිම සකස් කිරීමක් වශයෙන්, ගෙපල සකස් කිරීමක් වශයෙන් ඉස්ලාම විචුණාසිට හඳුන්වා දෙනවා. අනිච්ඡා භික්කවේ කාම. මහන්නේ මේ කාමය එහෙම නැත්නම් මේ තණ්හාව එහෙම නැත්නම් මේ ઇඳුරම් පිනවීම බොහෝ ඇතිව නැතිව යන දෙයක් කවදාකවත් ඒක ස්ථිර සැපයක් ලබා දෙන එකක් මේ අනිත්‍ය ධර්මයක් ඇති වෙන්නේ නැති වෙන්නයි නමුත් ඒකට ඇලෙන කෙනා එහෙම නැත්නම් ඒකට බැස ගන්න කෙනා ඒකේ ඇතිව නැති වෙන බව දකින්න ඒගොල්ලෝ හිතන්නේ දිගටම පවතින සැපක් කියලා නමුත් සර්වචනාංශගේ දැක්ම හැටියට ඒක අනිච්ඡවත භික්කවේ කාම තුච්ච මොස ධම්මා මායා මායාකතමේතම් භික්කවේ බාලාලාපණං කියලා ඒ සර්වචනාංශේ දකින්න හැටි කියනවා මේක තුච්චයි නිකන් හිස් දෙයක් කොඹේ විතරයි තියෙන්නේ අපි දැක්කොත් ගහක මැංගුස් කීයක් කිදිලා තියෙනවා නමුත් ඒක පැත්තෙන් හාරගෙන ලේනේ කාලා තියෙනවා නම් ගෙඩිය පේන්නේ බොහෝවත්ම සම්පූර්ණ විදියට නමුත් ඇතුලේ කඩලා බලනකොට කුස් එහෙම නැත්නම් ගහක් උඩ වැටලා තියෙන දියුල් ගෙඩි ටිකක් අපි අහුලගෙන ඇවිල්ලා බලනකොට අලියෙක් ගිලලා මල පහ කරපුවා නම් පිටින් පේන්නේ නැහැ මොනම දෙයක්වත් ඇතුලේ ගිහලා බලනකොට දියුල පුස් එහෙම නැත්නම් තම්බි කුරුම්බ ගෙඩිය බීලා විසිකරාට පස්සේ කොඹේ වේන තින බොහෝම ලස්සන තැඹිලි පාටට නමුත් ඇතුලේ හිස් අනේ හිස් කුහර ගතියට කොඹ ගතියට කියන තුච්චා මොස ධම්මා කියලා කියනවා බොහොම නැසෙන සුළු දේවල් හැබැයි සුළු වේලාවකට බොහෝම දිලිසෙනවා බොහෝම මේ නිකන් අහසේ පායන දේ දුන්නක් වගේ හරිම විචිත්‍රයි හරිම ලස්සනයි නමුත් යන් ඡායාවක් විතරයි මායාවක් විතරයි හීනයක් විතරයි ඒ මොස ධර්ම මායාගත මේ තම්බික මේ බාලාලාපනම මේක මේ වගේ මිනිස්සු සිත්තට බඳ ගන්නා වූ ඇස් බඳුමක් බාලයන් ලව්වා ඒ කියන්නේ කාම දාසකම් කරන බාලයෝ ලව්වා මේක මගේ කියවා ගන්න තරමේ ධර්මයක් හරි ගැසලා තිබ්බහම දන්නේ නැති කෙනා ඒක බදාගෙන ඒක මගේ කියා ගන්න කි අනිත්‍ය බව දන්නේ නැති නිසා ඒක තියෙන හිස් බව දන්නේ නැති නිසා ඒකේ තියෙන මැරෙන සුළු වෙනස් වෙන සුළු බව දන්නේ නැති නිසා ඒ ලබා ගන්න කෙනා අල්ලපු කෙනාට ළඟ ඉන්න කෙනාට අඬහැර පානවා මේ කොටහ මගේ කියලා අන්නේ විදිහට බාලයල්ලව මේක මගේ කියවා ගන්නට තරමට ශක්තියක් තියෙන දෙයක් මේ කාමය. ඒක නිසා බුදුරජාණන් සඳහන් කරතුනා මේ කාමය පසු කාලීනව ඒක දැනගන්නේ කොහොඳයි. පසු කාලීන විතර කර තියෙන මේ කාමය වස්තු කාම ක්ලේශ කාම කියලා දෙකකට. ඒ සඳහා ආර්ථික විද්‍යාඥා විශේෂඥා නැත්නම් දේශපාලනඥා සමාජ විද්‍යාඥා මේ කාමය ඇති කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ භෞතික දේවල් වස්තු කාම විදිහටයි සරුවචන්ජ හඳුරන්නේ. වස්තු කියන්නේ කාම වස්තු. ඇහැට ප්‍රිය උපදවන රූප, කනට ප්‍රිය උපදවන ශබ්ද, මෙතන ප්‍රිය කියන්නේ කාමයට බර ප්‍රියක්. නාසයට කාම දනවන සුවඳ, දිවට කාම දනවන රස, කයට කාම දනවන සුඛෝභෝගී යාන වාහන ඇඳ පුතු කොට්ට මෙට්ට වගේ දේවල් මේවට කියනවා කාම වස්තු කියලා. ඉතින් කාම වස්තු මමයි කියාගන්න මගේ කියාගන්න බාලාලාපණයක් තමයි ලෝකේ තියෙන්නේ. මට ආරයට වැඩිය තියෙනවා, මරාරට වැඩිය හොඳ එක තියෙනවා, මගේ අම්මට තාත්තට නැති තරම්මයි ළඟ තියෙනවා කියලා මේ මායාව මේ කොම්බේ මේ හිච්ච ද්‍රව්‍ය මගේ කියාගන්නා ගැතියකට දව් කරන ඒ වස්තු වලට කියනවා කාම වස්තු කියන තම වස්තු කාමය කියනවා. ඊට පස්සේ ඒ වස්තු පිළිබඳ තියෙන සංඥාව ක්ලේශ කාමයක් වශයෙන් දුහ බඳ බඳ පහර දෙනවා. ඒක හුඟක් වෙලාවට අත්දකින්නේ ඇත්තම කාමයේ කියන එක ක්ලේශ කාම වස්තු කාම කියලා බෙදලා හඳුනන්නේ මේ ආධ්‍යාත්මික පැත්තට පරිවිච්ඡත්ත විතරයි. ඒ බණ අහන්නේ නැති කාමයේම පටන් ගන්න කාමෙන් ඉවරණ කරාට ඒක විග්‍රහ කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒක කොටහ කඩාගෙන අනුන්ට වැඩිය මම ලොකුයි කියන ගත කරන ජීවිතයේ කෙලෙස කාම වස්තු කාම විග්‍රහයක් නැහැ. නමුත් ආගමික ධර්මයට යන කෙනාට මේ කාමයේ තියෙනා වූ බර තියෙන තන්දුක් තියෙන අපර දැනගන්න නම් ඒක දෙවිදිහකට පාර දෙනවා. වස්තු කාම ක්ලේශ කාම වශයෙන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ වගේ තැනකට අපි එනකොට අපි හා සම්බන්ධ ඒ කාම වස්තුන් අපි අතහරිනු. අපි මේ කුඩා වූ වේවා මාතු වේවා භෝග සම්පත්‍ය අතහරිනු. කුඩා වූ වේවා මාතු වේවා ඥාති පරිවර්තේ අතහරිනු. එතකොට මේ ඥාතියින් වස්තු අතහැරීමක වස්තු කාමයේ අතහැරීමක් කරනවා. නමුත් මෙහිවිලා ඇත්තේ වහකට පස්සේ අරමුණට හිත තියන්න බෑ. ඒව පිළිවෙත මතකේ පහළ වෙනවා. ඒව පිළිබඳව සැලෙනවා. ඒව පිළිබඳව කල්පනා කරනවා. එතකොට පහර දෙන්නේ බැටකන්නේ වස්තු කාමෙන් නෙවෙයි ක්ලේශ කාමෙන්. ඒ කෙලෙස් ලාටුව තමයි බැඳිච්ච කිතේට නැවත නැවතත් හිතයන්. එතකොට අර gedare ඉන්නකම් කාම වස්තුන් එක ගත කරනකම් අපිට හිතෙනවා අනේ කවදද අපිට විවේකයක් හම්බෙන්නේ, අනේ කවදද අපිට සීතලක් හම්බෙන්නේ, අනේ කවදද අපිට භාවනා පිසක් එක්ක හම්බෙන්නේ, අනේ කවදද අපිට භාවනා මධ්‍යස්ථානට යන්නේ කියලා gedare ඉඳලා හිතෙනවා. ඉතින් ඇවිල්ලා අත් දෙක වහගත්ත ගමන් අර gedare දාලා අපිට ආයෙනවා. මෙහාට පස්සේ ආයෙ අර ඒ කාමය එළවෙලව පහර දෙන්නේ කොච්චරද කියනවනම් මේ සිල් ඇඳ අරගෙන භාවනා ආසනයක ඉඳගෙන භාවනා මධ්‍යස්ථානෙ ඉඳලා හිතන්ද තකන් වටින හිචිලිද මේ කියලා හිතන තරමට තත්ත්වේ පහත් කරන තරම් නොවන හිතවිලි රාශියක් එනවා. ඒව මේ ඇඟට හැප්පෙන දේවල් නෙමෙයි. සංඥා මට්ටමෙන් තියෙන්නේ. ඒවට කියනවා ක්ලේශ කාම කියලා. ඉතින් අර වස්තු කාමේ නම් උදැල්ලෙන් අයින් කරන්න පුළුවන්. සවලකින් හරි අයින් කරන්න පුළුවන්. ක්ලේශ කාම අයින් කරන්න. ඒක නිසා යම් කිසි කෙනෙක් සෙල්ලමට හරි වස්තු කාමේ අතහැරලා තවදුරටත් ඉදිරියට යන්න යන කොටයි ක්ලේශ කාමේ භයානකම් වෙන්නේ. වස්තු කාමේ යෙදී ගත කරන තාක් කල් මේ ක්ලේශ කාමයක් තේරෙන්නේ නැහැ. ක්ලේශ කාමේ ආවත් තේරෙන්නේ බොහොම හොඳ දෙයක් මට මේ දරුවන් පිළිබඳ වස්තු පිළිබඳව මැනික් මුතු මැනික් පිළිබඳව හැඟුම් බරකතියක් තියෙනවා කියලා ඒව ඉසිප වැළඳ ගනිමින් ඉඹ ගනිමින් ඉන්නවා. ඉතින් ඒක අසල්ලාසියොත් වගේ කරනවා. ඉතින් ආණ්ඩුවක් කියනවා ඒක හොඳයි කියලා. අපිට ආර්ථික විද්‍යාඥයෝ කියනවා. ඉතින් කවුරුත් කියනවා. නමුත් මේ වගේ පිරිසක් තියා බලනකොට පේනවා ඒව විතලා ඒ වගේ සාමාන්‍ය මිනිස්සුකගේ සාමාන්‍ය ඒක පුද්ගල ආදායම බැලුවොත් ඊට වැඩි ටිකක් ඉස්සරහට කිය පිරිසක්. නමුත් ඒක බලනකොට තියෙනවා මේකේ කෙලවරක් කරන්න බෑ. ඒ නිසා අපිට මේ වස්තු ඉඳලා එයින් එහාට යන්නත් බෑ. ඒක අර මේක මම මාගේ කියා ගන්න බාලාලාපනයක් තියෙන්නේ. ඒක ගලවන්න ගිය ගමන් අර වස්තුකාමෙන් අයින් කෙරුවට ක්ලේශකාමෙන් දෙන පහර වීම අත්දකින්නේ ඒ කාමයාගේ ආධිනව දැකලා ගලවන්න කිය කෙනා තමයි. ඉතින් ඒක නා දෙපැත්තකින් බැල ගන්නවා. එකක් තමයි මේ වස්තුව කාම වස්තු අතහැරීම නිසා කායට දුකක් එනවා. අවශ්‍ය සැප පහසු ගන්න දෙක නැහැ. දැන් මේ වගේ තැන් ආවම රැට කන්න දෙන්නේ නැහැ. මෙතන ආවම ඒ ගෙදර තොරේ තියෙන ඔක්කොම පහසු ගන්න දෙක දෙන්නේ යන්තම් යැපෙන්න විතර හැමයි ඒකට එක පැත්තක දුක. දෙක එහෙම ඔක්කොමත් කරලිවට පස්සේ අර වස්තු ක්ලේශ කාමයයිල බැට දෙන්න පටන් අරගත්තට පස්සේ බලාපොරොත්තු වෙන සැපක් සාන්තියක් දුකින් තොර වීමක් නමුත් ඒ ක්ලේශ කාමයේ බැට දෙන්න පටන් අරගත්තට පස්සේ මනුස්සයාට උතුමාකාර දෙලොවක් අතට හිර වෙනවා. භවනා නොකරමේ සූසුළු විසලුත් කරනවා. බල මහා ලොකෝට අපිටත් අඳහරපාගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිනාවද හම්බුණාද කියලා අහන මොකද හම්බු වෙන්නේ මොකද්ද අන්තිමට මේක තියෙන භයානකම තේරුම් ගැනීම වගේ කවදාකවත් කෙනෙකුගේ තණ්හාව වඩන්න මාන්නේ වඩන්න ආත්ම දෘෂ්ටි වඩන්න හේතු වෙන්නේ ඒක නැති කරන්න හේතු වෙන්නේ ඒක නිසා වස්තුකාම අතහැරියත් අපි දාණයෙන් කරන්නේ වස්තුකාම දාන අතහරන වස්තු වලට කියන දස දාන වස්තු කියන තස්තන වස්තු අතහැරියට ක්ලේශ කාමේ පහර දෙන්න පටන් ගන්නවා වෙනම කතාවක්. ඉතින් ඒ නිසා මේ දෙකම දැනගන්නවා කියන එක වෙහෙස කරයි තමයි. ඒක සෑහෙන කැපකිරීමකින් තමයි තේරුම් ගන්න වෙන්නේ. නමුත් මේ තේරුම් ගැනීම අසත්පුරුෂයාට පේන්නේ කරදරයක්, අංගටොල්ලක්, අතපල්ලේ වැටිල්ලක්, තමන් තරන්න ඕන තරකට වැටිල්ලක් කියලා. සත්පුරුෂයාට තේරෙනවා හයියහති තීන කාල ජීවිත ප්‍රථම යාමේදීම කලු කෙස්ටිෙද්දිම හොඳට ඉදුරම් ප්‍රණීතව තියෙද්දිම මේ වැඩේ කරගත්තා නම් කරගන්න පුළුවන් නම් ජීවිතේ පුරාවට ඒ පත්තුකාම ක්ලේශකාම අතහැරීමේ ආනිසංස විඳින්න පුළුවන්. ඒ නිසා ලෝකයේ කවදාකවත් හිතන්න අමාරුයි බහුජන මතය මේ වස්තුකාම ක්ලේශකාම දුරු කිරීමේ පෙරහැරට එකතු වෙයි. බහුජන මතය අනිවාර්යයෙන්ම වස්තුකාමයේ ක්ලේශකාමයේ වටිනාකම කී කියා. වස්තුකාමයෙන් ක්ලේශකාමයෙන් මේ කාලේ බේරෙන්නත් බෑ. බේරෙන්න හදන මිනිසුගේ මොලේ නරක් වෙලා තියෙන්නේ. ඒ නිසා උසුළු උසුළු කරන මට්ටමක තියෙන්නේ. ඒක මේ අබෞද්ධ රටවල් වල විතරක් නෙවෙයි බෞද්ධ රටවල් වලත් ඔච්චරයි කතාව. ඒක නිසා Taman තීරුම් ගන්න ඕනේ මේකදී හම්බ වෙන අත්දැකීම ලෝකේ ජනප්‍රිය අත්දැකීමක් නෙවෙයි. නමුත් සර්වඥාංශ වගේ උත්තරමන් වහන්සේලා ඒ කරන අයට ධෛර්ය පිණිස සුතමේ ඥාන පිණිස චින්තාමේ ඥාන පිණිස මේ වගේ ධර්ම දේශනා කරන නිසා සර්වඥයන් සඳහන් කරලා තියෙනවා යේච චිත්ත ධම්මිකා කාම යේච සම්ප්‍රායිකා කාම මේ වස්තු කාම ක්ලේශ කාම කියලා කොටස් දෙකකට කඩතයි එකක් කාම වස්තු අනිතික කාම වස්තු පිළිබඳ තියෙන සංඥා එනත රූප ධර්ම නාම ධර්ම කියලා දෙකකට කඩන තව එකක් කඩන්න ඕන මේ ආත්මෙදි මේ දැන් මම දැන් මෙතන ඉඳගෙන විදින සැප. අත්විද්‍ය හැකි සැප. අනිත් එක තමයි මේ විදියට ඉඳලා ඊගාවාත්මදී යට මත්තට මට හම්බ වෙන සැප. අපි හිතුවත් අපිට පරණ පිනකට සුවිප් එකක් හැදුනායි කියලා මෙච්චර මෙච්චර සල්ලි ගන්න කම්පිට ලොකු සතුටක් ඇති වෙනවා. නමුත් දැන් මේක හැමදාම හම්බ වෙන්නේ නැහැ. හැමදාම සුවිප් පැදෙන්නේ නැහැ. ඒක නිසා දැන් හම්බුණාට මත්තට නැහැනේ. ඒක මේ වාසනාවට හම්බෙච්ච එකක් විතරයි. ඉතින් ඊට පස්සේ ඒ වගේ දේ අධිකර කරන්න මම මොකද කරන්න ඕන කියලා මත්ත පිළිබඳව අනාගතය පිළිබඳ දුකක් තියෙනවා. ඒ නිසා වර්තමාන සැප අනාගත සැප කියලා දෙකක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ වගේම සඳහන් කර තියෙනවා ධිට ධම්මිකා කාම සංඥා සම්ප්‍රායිකා කාම සංඥා කියලා. වර්තමානයේ කාමයේ පිළිබඳ ඇති හැඟීම කියලා ගන්නවා. මේවැනි ඒ කියන්නේ අරසාව මට මේ කාමවස්තු ටික මට මේ ටික මගේ බුද්ධියට හම්බෙන්නේ මට කවුරුත් මේවට කඩතත තියන්න බෑ මේක මගේ සීමාව යටතේ තියෙන්නේ කියලා ඒක දැන් අපිට ලොකු බැංකු ගිණුමක් තියෙනවා නම් ලොකු ජීවිත රක්ෂණයක් තියෙනවා නම් එහෙට ලොකු ඉඩම් කඩම් යාන වාහන තියෙනවා නම් එහෙට ලොකු තැනක රස්සාවක් කරලා මෙච්චර අර්ථ සාධක කරමුදල් තියෙනවා මෙච්චර පෙන්ෂන් තියෙනවා කියනවා නම් එයාට හම්බ වෙනවා ඒ කාමයේ පිටවද හැංගීමක් මම ආරක්ෂිතයි කියලා නමුත් මම කියනවා එතකොට මේ ජීවිතේ මේ විදියට මෙහෙම කාමයේ පිටවද සංඥාවක් තිබුණට මම හරි හැටියට මේක යොදාගත්තේ නැත්නම් ඩන්න පිට දුන්න නැත්නම් මතු ආත්මේ බල්ලෙක් වේද ඌරෙක් වේද කියන්න බෑ කියලා මත්තට එන කාම සංඥා පිළිබඳවත් දැන් පිළීමක් ඇති කරගන්න. ඒක නිසා සර්වචන සඳහන් කර තියෙනවා මේ කාමය මිනිස්යාට ඉස්පාසුවක් දෙන්න දෙන්නේ නැහැ හිතට. හැම වෙලාවෙම මේ දැවිල්ලක් තැවිල්ලක් ඇති කරනවා ඌන භාවයක් අතෘප්තිකර භාවයක් දාස භාවයක් ඇති කරනවා. වර්තමානයේ හම්බුනොත් ඒක හෙට ගන්න හිතනවා. හෙට තියන නමුත් දැන් නැත්තම් බඩගින්න දැනෙනවා. ඒ කියන්නේ සාමයේ කාමයේ තියෙන වර්තමාන අනාගත වශයෙන් දෙකක් තියෙනවා. සංඥා වශයෙන් උත් ඒක දෙකක් තියෙනවා. ඒක නිසා ලෝකායත විෂය හැමදාම නව නිෂ්පාදන හදහද නව සමීකරණ හොය හොය නව ක්‍රමවලට මේ කාම පිළිබඳව සහ කාම සංඥාව පිළිබඳව තහවුරුවක් ස්ථාවර භාවයක් ලබා ගැනීමටයි මේ පෙරළිය. ඒක තමයි මේ අධ්‍යාපන ක්‍රමය මේ යටිතල පාසුකම් සියලුම හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකේ යෙදී ඉන්න කෙනාට කාමේ සහ කාම සංඥා වැඩි වෙන්න සතුටක් ඇති වුණාට මේ සර්වඥයන්ට පෙන්වන්න දෙන විදිහට මේ කාම සංඥාවෙන් හෝ කාමෙන් ගැලවෙන්න කටයුතු කරන කෙනාට තමන් මේ තාක්කල් යම් යම් ක්‍රමවලට යම් යම් විදිවලට මේ කාමේ සහ කාම සංඥා වැඩුවද ඒ තාක් පශ්චාත්තාප වෙන්න වෙනවා. ඒ තාක් කනගාටු වෙන්න වෙනවා. නිදර්ශනයක් වශයෙන් කියනවා නම් හොඳට බුදලිය තියෙන ඔක්කොම හම්බ කරගත්ත මිනිස්සෙකුට මරණය ගැන කල්පනා වෙන්නකොටම සහලවන්න ගන්න. දැන් මේ හම්බ කරපු දේවල් මරණය මැත්තේ කොහොමයි ආයිද? මගේ දරුවෝ මේවා රකීද? එහෙම නැත්නම් අප්‍රිය සම්භෝගයකට වැටෙයිද? එහෙම නැත්නම් මම මේවා හම්බකරන කරපු අසාධාරණ අධාර්මික ක්‍රම නිසා මම අපාගත වෙයිද ආදි වශයෙන් හැම කෙනාටම වස්තු තිබුණට ඒ හිතේ විවේකේ හිතේ වික්ෂිප්ත භාවයේ නැතිකම අනිවාර්යෙම නැහැ. අනිවාර්යෙම නැහැ. බොහෝ විටක අනිත් පැත්ත තියෙනවා. ඒක නිසා කාට හරි ප්‍රස්තාවක් තියෙනවා නම් ඊර්ෂ්‍යා කරන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔය දන කුවීරෙක් එක්ක අසාධාරණෙන් හම්බ කරුවට කමන්නේ පොඩ්ඩක් කතා කරලා වාණේ මිනිස්සු මොන තරම් දුකේද කියලා. මේ වස්තුව නිසා මිනිස්සුනේ කොච්චර පිළිල්ලකද තැවිල්ලකද කියලා ඒක තේරෙන්නේ මේ මනුස්සුත් එක්ක කතා කරන බරම. හිතෙන්න නම් අපිට අපේ අත පිට කාසිපණන් හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිව්‍ය ලෝකෙ මවන්නම් කියලා නේ අපි Hindu කී කිය ඉන්නේ. නමුත් අත පිට කාසිපණන් හොඳ හැටි තියෙන කෙනෙක් දැක්කලා පොඩ්ඩක් කතා කරලා බලන්න අපිට තරංගත් බිම ඉඳගෙන ඉන්න බෑ. අපිට තරංගත් බණකට භාවනාවට වෙලාව නැහැ. අපිට තරංගත් හිතේ ඒකතාවයක් නැහැ. ඒ විචින්නේ කුතුහාකල එලීමක තැවීමක. ඒක නිසා අපිට හිතෙන්න නම් මේ මිනිස්සු අධාර්මිකයි කතා කරන්න හොඳ නැහැ කියලා. නමුත් ඇත්තටම ධර්මයේ තේරුම් ගන්න නම් ඒ තාමත්ම කාමස අඩු කෙනත් එක්කත් ඇසුරු කරන්න ඕනේ වැඩි කෙනත් එක්කත් ඇසුරු කරන්න ඕනේ ඇසුරු කරලා බලනකොට තමයි Tamanට තේරෙන්නේ ඒක පසුකාලීන විග්‍රහයක් මේ මධ්‍යම පන්ති ඉපදිච්ච මිනිහට තමයි ධර්මයට වෙලාව හම්බ වෙන්නේ උතාම ධන කුවේරයට අරස ප්‍රශ්නයක් තියෙනවා පොදු පිරිසක් එක්ක ඉන්න බෑ මිනිස් ඊර්ෂ්‍යා කරන ඒ නිසා ඒගොල්ලෝ හෙලිකොප්ටර් රොලින් යන බිම යන්න බෑ හෙලිකොප්ටර් යන්නේ පොහොසත්කමට නෙමෙයි පහින් ගියොත් වෙඩි කන හින්දා. එමේසෝ හරි සතුටුයි අපි වගේ පොළවේ ඇවිදින්න බෑ. මොකද ගිහල කොයි වෙලාවෙ වහද ඉතන්නේ කොහොලයි මරයි දන්නේ කොහොලයි සැලසුම්කට ලක් වෙයි දන්නේ. ඒක නිසා උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද කියලා සෝජෝ අපි වික්‍රම සින්දුවක් කියන්නේ. ඒවා මේ ක්‍රමනේ කවුද? ප්‍රෙඩිසිස්ලා. ඇයි තාත්ති කියලා දෙනවද මේ උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද? ඇත්තටම ප්‍රශ්නයක්. මොකද පහලෙන් ගියොත් අපිට වගේ ඉන්න බෑ. ඒ ධර්ම මේ කාමයේ පුතුම දැවිල්ලක් තවනවා. ඉතින් සර්වචන්නාංශයේ ඒක සාර සංකල්පලක්ෂයක්ද දැක්කා. මේ ජීවිතයේ රජ වෙලා ඉපදුනා. ඉතින් හොඳට ඕම කාමයේ භුක්ති විඳා. ඊට පස්සේ සතර පෙර නිමිති දකිනකොටම දැක්කා මේ ඔක්කොම තියෙද්දි උඹටත් ඩිරෙක් වෙන්න වෙනවා, වයසට යන්න වෙනවා, ජරාවටපත් වෙනවා, අන්තිමට මල කඳක් වෙනවා. එතෙ එවනම් මේ කුමන නටුම් කිලි කවට සිනාදා ලිපතිය කින මොළ ලිපතිය ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුලුව දී කෙලිය කියලා ඒ ටික තේරෙනකොට මේ හිතෙන භයානකම තේරෙනවා. ඒක තමයි උන්වහන්සේ මේ වගේ සූත්‍ර දේශනාවකට පාදම සකස් කරන වෙලාවේදී ඒ කාමයාගේ ආදීනව පෙන්නලා තමයි මේ කෙනෙකුගේ හිත ආධ්‍යාත්මික පැත්තට කුසල ඡන්දෙ පිටට නමා ගන්න. ඉතින් ඒ නිසා ඒ කොටස මේ කාමයාගේ ආධිනව සැලකීම යෝගාවචරය විසින් සත්පුරුෂය විසින් නිතරම තමන් විසින් කරගන්න දැනගන්න. ඒ මොකද හේතුව මේ කාම වස්තු සියල්ලෙන්ම තොර ජීවිතයක් අපිට කොහොමදක්වත් කරන්න බෑ. හොඳට මතක තියාගන්න අපිට මේ ජීවිතය පවත්වන්න අවශ්‍ය කරන ආ වූ චීවර පින්ඩපාත සීනාසන ගිලාන ප්‍රත්‍ය කියලා භික්ෂුන් වහන්සේට සිල්පසයක් තියෙනවා. ජීයන්ගෙන් ගත්තොත් එහෙම තමන්ට ඇඳුමක් නැතුව, කෑමක් නැතුව, ළඟින්ද ගියක් නැතුව, බෙහෙත් ටිකක් නැතුව කරන්න බෑ. ඊට පස්සේ ඒක හුඟක් වැඩි වුණාට පස්සේ ඒක කරන්නත් බෑ. එතකොට සුඛෝපභෝගීත්වයට යනවා, පරිසර දූෂණයට වැටෙනවා, පාරිභෝගිකත්වයට වැටෙනවා, බය ඇති වෙනවා. මේ දෙක මැද හොයපු එකෙක්වත් ලෝකේ ඇත්තෙත් නැහැ. ප්‍රයෝජනේ සලකලා මට මෙච්චර යෝනේ කියලා මැද තේරුම් ගත කෙනෙකුත් නැහැ. මේ අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන අපිට දැන් මේ තියෙන මානසික අසහනේ හරියට මේ මැද තේරිච්ච නැති නිසා. එක්ක අපි නොතරම් වෙන විදිහට අදි සුඛෝපභෝගීත්වයට යනවා. එහෙම නැත්නම් නොතරම් වෙන විදිහ අදි අත්කලමතාන යෝගයට යන නිසා නිතරම ශීපත් කරන්න ඕනේ. ඒ දෙක දිහා බලලා ඒ දෙකෙන් හම්බෙන ආදීනව සලකපු කෙනාට විතරයි මධ්‍යම ප්‍රතිපදාක වටිනාකම තේරෙන්නේ. නැවතත් මම ඒක මතක් කරනවා, කවුරු හරි ජීවිතයේ කාමස්තු නැතිකම නිසා ඇතිවෙන අත්කලමතාන යෝගය පිළිබඳ 100ට කොච්චරක් ඉගෙන ගත්තත් එයා කාමසුකල්ලිකාන යෝගය ගැන දන්නේ නැත්නම් අන්ධයි. ඒකයි ඒ. ඒ වගේම තමයි එක්කෙනෙක් කොච්චර කාමසුකල්ලිකාන යෝගය දැනගත්තත් අත්තකිලමතාන යෝගය දැකලා නැත්නම් අත්දැකලා නැත්නම් එයත් අන්ධයි. එයාට මේ පැත්ත පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙනවා මේ දෙකම දැනගන්න ඕනේ. එතනින් තමයි පටන් අරගත්තේ ධර්මදේශනා පුත්‍රයන්සේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ද්වේ මේ භික්ඛවේ අන්තාපබ්බචිතේන නසේවි තප්පමාණි අන්ත දෙකක් තියෙනවා. බණ භාවනා කරන පැවිද්දා විසින් අතහැරිය යුතුයි. අතහරින්න බෑ අන්ත දෙක දන්නේ නැත්තම්. අපේ ජීවිතය හැමදාම එක පැත්තකට බලන්න. එක්කෝ කාමසුකල්ලිකාන යන්නේ කරන අත්තිකිලමතාන යෝගය කරන යන්නේ කරන බැන බැන ඉන්නවා. අපෝ නිකන් අනවශ්‍ය ශාරීරික දුක් දී ගන්න ඕකම කරලා බෑ කියලා. අත්තිකිලමතාන යෝගයේ ඉන්න කෙනා කාමසුකල්ලිකාන ඉන්න කෙනාට පුදුමා විදියට කරහනවා. මේ මිනිස්සු මේ කාම ලෝකයේ භයානකව දන්නේ නැතුව තාම කාමේ විඳින්න හදනවා කියන්නේ. බැඳම ආව තමයි. ඒචම මදමාවත ගැන අවදියක් යෝගාවචරය තුළ තියෙන නිසා කාමයාගේ ආධිනව සැලකීම දෙපැත්තෙම කරන්න. අත්තිකිලමතාන යෝගය හරහා සහ කාමසුකල්ලිකාන යෝගය හරහා ඒ නිසා පුදුජාන්ත කියනවා මේක වස්තු කාමයේ වුණත්, ක්ලේශ කාමයේ වුණත්, වර්තමානයේ වුණත්, අනාගතයේ වුණත්, වර්තමාන කාම සංඥා වුණත්, අනාගත කාම සංඥා වුණත් මේ දෙකම මේ කාම ශේත්‍රයේම මාරදීයක් කියලා. එහෙම නැත්නම් මායාගේ විෂය මාර විශේෂයන් ඒක මායාට අයිති ශේස්ත්‍රය. ඒ වගේම මාරස්ස නිවාපෝ ඒක මායාගේ නිවහන. ඒ වගේම මාරස්ස ගෝචරෝ යාගේ කෙම්බිම. අපි ගෝචර භූමිය අපි මේකට ගිහිල්ලා මොනව කරා මායාගේ පාෂයට අහුවිලා තියෙන්නේ. නමුත් අපිට එයින් එහා යන්නත් බෑ. ඒ නිසා මෙතෙන්දී අඩුවෙන්ම පවු කරගෙන අඩුවම මේවා පාවිච්චි කරලා අර පිටිපස්සෙන් ගත කරොත් මාරයට අපිට කොක්ක ගහ ගන්න බැරි වෙනවා. ඕනට වැඩි අඩු කරන්න ගියොත් ශරීරේ වැටෙනවා, හිත වැටෙනවා. ඒ නිසා හරියට ප්‍රදේශය දැනගෙන පාවිච්චි කරන එක. දැන් උදාහරණයකට කියනවා ඔය විසාකාම අවපාසිකාව තමයි පුතාට බන්දලා දෙන්න ඉස්සෙල්ලා මේ බමුණු ඇවිල්ලා පරීක්ෂා කරලා තියෙනවා මෙයා අරපෙල් වැසුන් දායකද කියලා. ඊට පස්සේ දැලි ගෑවිච්ච වලම්මුටි රාශියක් දීලා ගඟට පිටත් කරලා තියෙන හොවදගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ විසාකාව කරලා තියෙන්නේ මං හිතන්නේ මට මතක විදිහට විසාකාව තමයි අර ගඟදීන් එක වතුර භාජනයක් අරගෙන ඒ භාජනයේට අර ඔක්කොම මැටි වලන් බලන් වල තිබුණ දැලි හොදලා 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 ඒ වතුර හොඳටම මේ කුණු තෙල් කුණු වලින් පිරුණාට පස්සේ ඒක විසි කරලා තව වතුර ටිකක් අරගත්තලු. ඒ භාජනයේ වතුරට ඔබෝබා ගහේදුවේ නැහැ. හේතුවන මුළු ගඟදීම කෙලසෙයි. එයා වතුර භාජනයක් කරගත්ත ඒක තෝදලා ඒක විසි කරලා තව භාජනයක් ගත්ත තුන් හතර දෙනෙක් හොදනකොට භාජන ටික පිරිසිදුදා ගඟ කෙලෙසුවේ නෑ. ඒ කියන්නේ වතුර කොච්චර තිබුණත් පාවිච්චි කරන්න තමයි සීමාවක් ඇති. අර මහා ජලස්කන්ධය කෙලසන්නේ නෑ. ඒ වගේ අපිට කොච්චර වස්තුව තිබුණත් අපි ඒකට ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඒ මායයා ඒ අපේ තියෙන හැම දුර්ලභමක් කරාම මේ අපේ ජීවිතයට ඇඟිලි ගන්නවා. එහෙම නැත්නම් අපි ඉන්නේ මේ මාර පාෂයේ. මේ මාර පාෂයෙන් ගැලවෙන්න නම් අපි ඉස්ලාම දැනගන්න ඕනේ මේකේ ඉන්නකොට ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන අතර අතිශෝක්තිය පිළිසෝ. එහෙම නැත්නම් අත්කීල මතාන් යෝගී සඳහා යන්නේ නැතුව යන්න. අන්න ඒ නිසා සර්වචනාංශේම සඳහන් කළා තියෙනවා මේ කාපක අකුසල ධර්ම, ඒ කියන්නේ මේ කාමයට ඇති ආශාව පාවක අකුසල ධර්ම භාවනා කරන්න ගිය කෙනාට ওই පංච නීවරණ ධර්ම වශයෙන් ඉහිව නැල්ලේ එළියට එන්න පටන් ගන්නවා. පංච නීවරණ ධර්ම කියලා කියන්නේ ඇස් දෙක වහගත්තට පස්සේ නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඇත්තක වහගත්තට පස්සේ එකම අරමුණක හිත බැඳින්න ගියාට පස්සේ ඒ හිකාරමුණක හිත පවත්තන දෙන්නේ නැතුව ඊට විරුද්ධව හිතේ පහළ වෙන චෛතසික ධර්ම එක. වෙන විදිහකට කියනවා පංච නීවරණ ධර්ම කියලා කියන්නේ චෛතසික ධර්ම. ඇඟි හැපෙන මොකක්වත් නෙවෙයි. රූප ධර්ම මොකක්වත් නෑ. ඒකේ තියෙන්නේ අවිද්‍ය අවිජ්ජාව කියලා කියන මාත කාමච්ඡන්දය ව්‍යාපාදය. අද මේකදී සර්වත්‍යයන් සඳහන් කරලා තිනවා අර විද්‍ය කාම ධර්ම කාම ලෝකේ කාම විශේෂ කාම දෙය කාම මේ නිවාපය නැත්නම් මාර්ධිය මාණිවාපය අයින් කරන්න නම් අපි නීවරණයන්ගෙන් තොර වෙච්ච තැනකට වස්තු කාම ක්ලේශ කාම දෙකෙන් තොර වෙච්ච තැනකට යන්න ඕනේ. යන්න හදනකොට ඔය අපි ජාල ව්‍යාපාදයේ මෙතන සඳහන් කරනවා සාරම්භ කියන වචනය එකට එක කියන එක අන්න ඒ වටිනා යෝගාවචරය පෙළෙන්නේ. ඒක පෙළෙන්නේ යෝග භූමියටපත් වෙලා කමතහනක් අරගෙන මේක අරමුණක එක ඉරියව්වක ටිකක් වෙලා ඉඳ හදන කෙනාට. ඉතින් ඒකෙදී අපි බැලුවොත් මේ වගේ පිරිසක් අරගෙන ඒ පිරිසේ සමහරුන්ට අනිකත්ගේ බැල්මෙන් බලනකොට ඒගොල්ලන්ට ඉඳගෙන ඉන්න පුළුවන් වගේ පේන. මට බෑ. මට මම නලියන. එයත් හරියට නිකන් අකරමුණකම තියාගෙන වගේ පේනවා මට බෑ. මගේ හිත හැම වෙලාවම නටනවායි කියලා බලනකොට හැම කෙනාම ඒකයි හිත හිතලා තියෙන්නේ. අනික එකනා හොඳයි කියලා හැම කෙනාම හිතනවා. බලනකොට එකකින් කතා කරලා අපම හැම එකාටම පේන දෙන එක ඉරියවක ඉන්න බෑ කඩිගාය. ඒ කරමුණ හිතාන ඉන්න බෑ ඉන්න කරමුණක හිත තියෙන්න බෑ. ලාහට ගෙම්බෙකුතු කරන වගේ හිත ගන්නකොට පයි. මේක පිළිගන්න කිසිම කෙනෙක් ලෑස්ති නෑ. මේ අරමුණක හිත පවත්තන්න බැරි ගැතිය හැම කෙනාම හිතන්නේ මගේ දෝෂයක් මගේ හිල් නැතිකම මගේ කාලකන්නිකම මගේ නැති බැරිකම කියලා. නමුත් ඕනම කෙනෙක්ගෙන් අහලා බලන්න කිසිම එකෙක් නැ මේකේ එමෙ ඉඳගත්කම නිවන් දකින්න කෙනෙක් නැ. ඒක නිසා මේ භාවනා කරනකොට ධර්ම සාකච්ඡා කරනකොට බණ අහනකොට තේරෙනවා මේ කාම ලෝකෙ උඩට යන්න හදනකොට අපි මේ ලෝකේ ඉඳලා වැලි කටයක් උස්සන්න ගියත් ගලක් උස්සන්න ගියත් මොන දේ උස්සන්න ගියත් මේ ගුරුත්වාකර්ෂණය අපිට විරුද්ධ වැඩ කරනවා. ඒක මේ ගුරුත්වාකර්ෂණය කියන එක පොහසතාට අඩුයි දුප්පතාට වැඩි වතුරට අඩුයි ඝන ද්‍රව්‍ය වලට අඩුයි කියලා මොනම දෙයක්වත් නැහැ. මේ පොළොවට ඇද බැඳ ගන්න ගතියක් ගුරුත්වේ තියෙනවා. ඒ වගේම තමයි මේ මාර්ගයේ මාර විශේෂ මේ කාමයට ඇද බැඳ ගන්න ගතිය තේරෙන්නේ මේ විශේෂ ඉක්මවල ගිහිල්ලා හිත නීවරණයෙන් තොර කරන්න ගිය දවසේ අපි මෙතෙක් කල් කරපු හැම දක්ෂකමක්ම අපිට අවශ්‍ය පිටිස හිටිනවා. ඉතින් ඒක නිසා ඒක කියන භයානකම තමයි ඒ පිළිබඳව හැම කෙනාම පුද්ගලිකව පශ්චාත්තාප වෙනවා. ඒ පුද්ගලිකව පශ්චාත්තාප වෙන්නේ නොදැනුවත්කම නිසායි අයෝනිසෝ මනසිකාරයේ නිසායි. එනිසා සර්වඥාන්සේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මම කරන කොටත් මටත් ওই ටිකම තමයි. යම් කෙනෙක් ඒ කාමවිෂය ඉක්මනට හදනවා නම් ඒ හැම කෙනාටම මේ ගුරුත්වාකර්ෂණය මේ පොළවේ ඉඳලා හැතැම් 6ක් විතර උඩට යනකම් ඉතාම තදින් බලපාන. ඉකේ මුස්සන්න නම් මේකට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතෙන්දී එන ඒ වෙහස, එතෙන්දී එන දුෂ්කරතාවය ඒ පුද්ගලිකව අරගත්තොත් මම මාගේ කියාගත්තොත් ඒ මනුස්සයා කාලකන්ණි, ઈચ્છා බංකතරපත් වෙච්ච භාවනා අතහැරලා යන කෙනෙක් වාටපත් වෙනවා. නමුත් සර්වචන් සඳහන් කරන්නේ මගේ කියා ගන්න එපා, මේක මගේ ආත්මේ කර ගන්න එපා, මේ පොළවේ තියෙන දයක් උස්සන්න අමාරුයි වගේ මේ කාම ලෝකෙන් එළියට යනවට මාර දෙයියෙන් එළියට යනවා මාරයා මොන විදියෙන්වත් උදව් කරන්නේ. හැම වෙලාවෙම ඇදමැද තපා ගන්නවා. ඒතියෙදි ඒ බව දැනගෙනත් දිගට බණ භාවනා කෙරුවේ නැත්තම් කවදාකවත් පශ්චාත්තාප වෙන කෙනාට හෝ උත්සාහ නොකරන කෙනාට මේකෙන් ගැලවෙන්න බෑ. ඉතින් ඒ නිසා ඒ හරහා ඒ කාරණාව කියලා දීලා දිගට භාවනා කරගෙන යෑම සඳහා සර්වතන්දන කුදුම සත්පුරුෂ මහා කරුණාවේ මහා ප්‍රඥාවේ කියලා දෙන්න වෙනවා. දුක්ඛලිකෝ ගන්නත් එපා. පරිතුණයි කියලා අතහරින්නත් එපා. නැවත නැවතත් කරලා කරලා තමයි මේකෙන් ගොඩේ ඉන්න තියෙන්නේ. නිසා මේ අවිද්‍යාව ව්‍යාපාදය මේ සාරම්භේ. සාරම්භ කියලා කියන්නේ ගැටුම එකිනෙකට ගැටෙන ගතිය. මේ ගැටෙන හැම වෙලාවෙම අපි තමන්ගේ භාවනා කරන යනකොට මොනවා හරි දෙයකින් අපිට අනතුරක් කරදරයක් අකටුලක් ආවොත් අපි හිතන්නේ මේක අසවලා කරු මේකක්. අසවල් දේ නිසා වෙච්ච එකක්. මේ ඍතුගුණේ හොඳ නිසා වෙච්ච එකක්. බාහිරින් මේකට හේතු හොයනවා. කිසියම් කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ භාවනා කරනකොට පැමිණෙන බාධාව තමයි මේ තමන් ඉස්සර කරපු කර්මානුරූපව මතුවෙන එකක් කියලා තේරුම් ගන්නේ අන්තිමට. ඒක කම්ම හිතන්නේ නැහැ නේ මේකට සැලසුම් කෙරුවට මේක නැති කර ගන්න තිබ්බා. මේක මේ සැලසුමේ දෝෂය, සමීකරණේ දෝෂයක්, එහෙම නැත්නම් මේ අසවලාගේ දෝෂය කියලා අපි හැම වෙලාවෙදිම ගැටෙන්නේ. මේ හේ දේවල් සිද්ධ වෙන්නේ පටිච්ච සමුප්පාදය අනුවයි, දේවල් සිද්ධ වෙන්නේ ඉදප්පච්චේතාවය අනුවයි, අදාළ හේතු ඇතුවයි. කොච්චර සැලසුම් කරත් යම් ප්‍රමාණයක බාධාවල් ටිකක් එනවා. මේ බාධාවල් තියෙද්දිම මේක දිගට කරන මනුස්සයා තමයි යෝගාවචරය කියලා කියන්නේ. යෝගේ යෝග වෙනවා කියන්නේ. එමෙ නැති කෙනාට කියන්නේ භෝගී පුද්ගලයයි කියන්නේ. භෝගී පුද්ගලයයි කියලා කියන්නේ වහාම තැල්ලා කියලා කන්න බොන්න භෝග සම්පත් වලට යනවා. යෝගී භෝගී කියලා ಜಾති දෙකක් ඉන්නවා මේ ලෝකේ. ඒ වැඩි හරියක් භෝගී. බොහොම කලාතුරකින් තමයි යෝගී වෙන්නේ. යෝගී අනේ කනට අපේ ඊතරතරම් පහසුවක් නෙමෙයි තියෙන්නේ. එන්නේ අහස්කම තියෙන නිසා යම් කිසි කෙනෙක් ආර්ය ශාවකේ මේකේ අනතුරු දැනගෙන ලේසියට පහසුවට භෝගී වුණාට ඒකේ තියෙන අනතුරු දැනගෙන ඒකේන මේ කාම දෙයියෙන් මාර දෙයියෙන් මාර රාජ්‍යෙන් මාර ගෝචරින් ඉවත් වෙන්න කටයුතු කරන්න නැත්නම් තමයි සර්වචනසේ ආමන්ත්‍රණය කරන්නේ. සර්වචනසේගේ එමතුම තියෙන්නේ ඒ ගිය කෙනාට තමයි. චරවචනාංශේ ඵලයන් කියලා කියන්නේ යන්නේ නැහැ. හරි අමාරු කලාතුරකින් තමයි දැනක මේ මේ කාමයේ අතහැරපන් කියලා කියන්නේ කියලා. තංච පෙන්ලා දෙනවා කාමයේ හිරියොත් මෙන්න මේ ආදීනව තියෙනවා. අතහැරලා යන ක්‍රමයකුත් තියෙනවා. ඊට පස්සේ ධර්මයේ දේශනා කරලා පස්සේ සුවකමැත්තෙන් කාම ලෝකේ අතහැරලා මේකට එන කෙනාට පමණයි උන්වහන්සේ මේ කුරුසු කම්මාස ධම්මං නාමනිකමෝ කියන දරකේතර ඥානවන්ත මිනිසුන්ට කල්පන ධර්මයක් දේශනා කරන්නේ තමන් විසින් ඒ විනිශ්චය ගත කෙනා. ඒ විනිශ්චය අපි හිතනවා අපිට අම් දවසක මේ භාවනා ජීවිතයේ හොඳක් හරි පැත්ත දැක්කට පස්සේ ඔක්කොටම කියලා දෙන්නේ ඒක. කිත් වර්ථේට නෑ ඊට දන්න කියන අතර කවදාකවත් අපි හිතන දේ වෙන්නේ අපි ඉන්නට ඉතාම අඩු පිරිසක් තමයි මේ ධර්මය අහුම්කන් දන්නත් හේතු වෙන්නේ. මන් දන්නවා වැඩි පිරිසක් මේවා කියන්න ගිහිල්ලා තරහ වෙනවා අපි කියන. එහෙම වෙනකොට මේ සූත්‍රෙත් නක අදාළ නැහැ. නමුත් ඒ වගේ අදාළ නැති මිනිස්සුන්ට ඒවා කියන්න ගියාම කියන මනුස්සයට අකුසල් සිද්ධ වෙනවා ධර්ම අගෞරවය නිසා. ධර්ම ගෞරවය කියලා කියන්නේ අහන්න ධර්මයට කාරු කරන ධර්මයට නැමිච්ච කෙනාට ධර්මයේ කියලා දෙනකොට ධර්ම ගෞරවයක් තියෙනවා. නොදන්න කැමැති නැති එකට උසළු විසළු කරන ඒක ලෑස්ති නැති මිනිස්සුයිකට ඒක කියන්න දෙනවා නම් ඒක මොනින්නම් හෝ කලයකට වතුරක් කරන්න හදනවා වගේ උත්‍රජන්නාංශේ බොහෝමත්ම තදබල විදිහට කතා කරලා තියෙනවා. ඒ වගේ තැන්වල මේ ධර්මයේ තියන්න එපයි කියලා. ඉතින් හිතනවා ඇති ඒක මේ ඒ වගේ වැරදි වැඩ කරන්නේ තාම පහත් කුලේ නැත්තම් පහත් භාවනා මට්ටමක් පහත් දැනුමක් ඇති කෙනෙක් කියලා. සරුවච්චනන්ස වැඩ ඉන කාලෙම සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දවසක් විවේකී පිටස කැලේ ගහක් මුල භාවනා කර කර ඉන්නේ. භාවනා කරනකොට ඒ කැලේ හිටලා තියෙනවා මුව වැද්දෙක්. හරියට එල්ලේ බලලා මුවට විද්දා. විද්දට පස්සේ මුවා ඊය කාගෙන දුවනවා. ඒක වැද්ද දන්නවා. එයා ඊට පස්සේ අර කුරපාර දිගේ, ලේපාර දිගේ එළවනවා. දැන් හොඳට පස්සේ එළවගෙන යනකොට ගහක් අයිනේ හාමුදු කෙනෙක් ඉන්නවා දැක්කා වැද්දා. වැද්ද දුවගෙන ගිහිල්ලා අහුවා මේ සාරිපුත්‍ර සාන්ති භාවනා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ හරිය මුවෙක් දුවනවා දැක්කද කියලා. සාරිපුත්‍ර සාන්ති ඇද්දක වහලා ඒ මාසික උපාසක වහන්සේ පොට්ටක් උතන වාඩි වෙන්න කියලා ඒ අර මෝ වැද්දට බණ කියන්න පටන් ගත්තා. සාරිපුත්‍ර සර්වචන්නාංශ සවැත්තුන ජේතවනාරාම ඉඳලා බලනකොට මේ මෝ වැද්දෙකුට අහිංසාව පිළිබඳවයි මෛත්‍රී පාඩමයි උගන්වන්න හදනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ජනනජ කතා කරලා කියනවා සාරිපුත්තු මෝ වැද්දට යන්න අරට. එහෙම නැත්නම් උඹ ඔය ඊපාර කන්නේ උඹ ඊකාට. මොකද ඒ මිනිස්සයා ඉන්නේ අර ලේපිට දුවන මෝහ අල්ලගන්න තතබල කාම ආසාරේ. ඒ මිනිස්සයාට මේ මෛත්‍රිය කතා කරන්නේ උඹ ගැන බලාගන්නේ මෝහ ගැන බලන්න එපයි කියලා කියන බණ ධර්මය අගෞරව කිරීම. ඒක නිසා හොඳට සංවේගී පිටව ගන්න ඕනේ ක්ෂණ සම්පත්තිය කියලා. කාමයන් ආදීනව දැනගෙන කාමෙන් වෙන්වීමට කටයුතු කරන පිරිසක් එක්ක අපිට ගත කරන්න හම්බ වෙනවනම් ජීවිතේ මම හිතනවා ඊට වැඩිය වාසනාවන්ත ජීවිතයක් අපිට තියෙයි කියලා. නමුත් ඒතිදි කවුරු හරි මේ අනික් කෙනා මේ පැත්තට ගණ්ඩ තඟලුවොත් මම හිතනවා ඒක ඉතින් කිවි කලෙයි කොම කඳුරයි තමයි. ඔය මම මතකයි මේ මැලේසියාවේ වැඩ කරපු ඒ කීසී ධම්මන දහම් ලොකු සේවයක් කරා. ඒ රටේ බෞද්ධ විශ්වවිද්‍යාලය හදලා බෞද්ධ මේ උපාධි දීලා මැලේසියෙන් රටේ බෞද්ධ රටක ඒ ස්වාමීන් වහන්සේ අන්තිමට කියවන්ත මම නිසා මම මෙච්චර වැඩ කරාට එකම මිනිස්සෙක්වත් බුද්ධ ධර්මයට අරගෙන නැහැ කිව්වා. කවම දවසකත් මම බණක් කියලා නැහැ කාටවත් එන්න අපේ ආගමට කියලා. එන්න මිනිහා එනවා. ඒක මේ ස්වාමීන් වහන්සේ කියපු නිසා නෙවෙයි. ජාමිනාචේ ක්‍රසුසු පරිසරයකස් කරේ සංස්කෘත මම ඉතාම ආඩම්බරෙන් කතා කරලා කියනවා මගේ මේ මේසා විශාල ඕගොල්ලෝ හිතන මේ ජාතික මට්ටමේ වැඩ පිළි නිසා මම කවදාවත් කිසි කෙනෙක් හරවගෙන නැහැ. මේක තියෙන බුද්ධ අනුම විතර අනිත් හැම එකේම කියන්න දෙති හරේකුත් නැහැ හුස්සක් තියෙන්නේ වැඩිම අපේ ආගමට එන්න ඔය ආගම ලේච්චයි ඕකට ගිය සදාකාලික අපායට යනවා අපේ ආගමට ආවත් අම්මෝ සර්පලhari දෙවියන් නැතිගේ දකුණු පැත්තේ ගිහිල්ලා උපදින්නේ සදාකාලික සපේකටපත් වෙනවා මට හරෝපු කෙනාට කෙලින්ම දිවි රෝගෙට ස්කෝලර්ෂිප් එකක් හම්බෙයි ඉති ඒ මිනිස්සු උද්දී ඉඳලා හැන්ද වෙනකන් නව විදිනා දුක් විඳගෙන පිටිස හරවන්න හදන මුසේසන්සේ කතාකත් ඒ වැඩේ කරලා නැහැ නිතරම කිව්වේ ඥානවන්තයාට තේරෙනවා මේ කාමයේ ආදීනම බුද්ධජොත් වෙනසල පෙන්නලා දිනවා කාමයේ ආදීනමේ ගලවගෙන ධ්‍යාන විපස්සනා කරන හැටි ඇසත්තු රූප දකිත්වා ඥානවන්තේන ධර්මේ වැටේවා කියලා උනාචි පෙන්ලා දෙනවා මිසක් මේ අද බුද්ධඝම කාරණේ තියෙන උණගාය උතුහාමරණ තිබුණේ නැහැ. අරකට කි කට්ටිය මේකට ගණ්ඩායි වැඩි කට්ටිය මේක ගණ අර පන්සල්ට යන කට්ටිය මේකට ගින්න ගණ්ඩායි මේ උත්සවයේ ලක්ෂයක් එකතු කරන්නයි ඒව මොනවාක්වත් තිබිලා නැහැ. ඒකෙන් වෙන්නේ මොකද්ද මේ වගේ මේ සාරය අවශ්‍ය කරන මුතුදෙනගේ දේශනාව මොකද්ද එකකින් හොද්දල් වෙන්න පටන් ගන්න. එيشා භාවනා කරන එකන හොඳට මතක තියාගන්න තමන් ඒ කාණ යන ගමනේදී භාවනා කරලා මේ ඉංජන කියලා කියන කාමෙට. කාමයේ තියෙන මිනිහා සැලෙනවා. කාමයේ තියෙන මිනිහට එක තැනක ඉන්න බෑ. ඒ මොකද කාමයෙන් කරන්නේම රූප වහවහ මාරුවෙට දෙන්න ඕනේ ශබ්ද වහවහ මාරුවෙට දෙන්න ඕනේ ගන්ධ જાති අලුත් කරන්න ඕනේ රස જાතිය දවසින් දවස වෙනස් කරන්න ඕනේ සැප පහසුකම් වෙනස් කරන්න ඕනේ ඒ හැම කිරීමක් නිසාම කම්පන චංචල චපල බවක් හැමතියි ආනෙන්ජ කියලා කියන්නේ ඒකේ තියෙන වෙහෙස දැකලා ඒක මේ ලාමකෙන්ගේ බාලෙන්ගේ වැඩක් මම නොසලෙන තැනට යන්න ඕනේ කියලා මේ දෙක තීරුම් අරගත්තට පස්සේ තීරුම් ගන්නද විශාල කාලයක් අපි සංසාරේ හැතිරෙන්න ඕනේ ඊට පස්සේ පුත්‍රජනාචික කියලා දුන්නාට පස්සේ ඒක නා උත්සාහ කරනවා කාමී ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරලා යහපත් නාන්නේ වගේ අදහසක් ඇති වුණොත් යම් සුතවන්ත ආර්ය ශාවකයෙකුට ඒ උත්සාහ ඒ පුද්ගලයා මේ කාම ලෝකයේ අසුර කිරීමෙන් ඇති වුණා වූ මේ කාම ඡන්දේ මේ ව්‍යාපාදයේ මේ සාරම්භයේ කිනකට එක එක එකට එක කියන ගතිය නැතිකරන්න කරන භාවනාවේදී ඒ පුද්ගලයාට ඇති වෙන පළමුවෙනි මට්ටම තමයි ඒ කාම ලෝකයේ කාම ඡන්ද ආදී පච්ච නිවන ධර්ම වලින් පොඩ්ඩක් එහෙම වෙලා අරමුණේ හිත හිටින ගතිය. අරමුණක කියන්නේ එක දිගට තමන් ගත්ත මූල කර්මස්ථානයේ හිත පවත්වන්න පුළුවන් ගතිය. ඒ පවත්වන්න පුළුවන් ගතිය වැඩි කිරීම සඳහා එවැනි පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවා. ලෝකයට බැරි වුණාට අපිට පුළුවන් කියන හැඟීමක් ඇති වෙයි කටයුතු කරන්න පටන් අරගත්තොත් එයා දවසින් දවස දවසින් දවස ඒ නිවර්ණ නැති ධර්මයේ සූර භාවය අත්දකිනවා. මොකද දෙනෙක් ඒක අත්දකින්නේ පරියන්කේ. ඊට පස්සේ මේ ආනෙන්ජ ඉන්ජින කියන කම්පණ චංචල ආනෙන්ජ කියන කම්පණ චංචල නැතිකම තේරුම් ගන්න පුළුවන් පුංචි ඉංගියක් භවනා ලෝකේ අපිට අත්දක ගන්න පුළුවන් නිතර සිද්ධ වෙන යම් වෙලාවක අපි ආනපාන සතිය වගේ මූල කර්මත්තන් හිත පවත් කළා කොයි වෙලාවක හරි හිත කාමයට චාමච්ඡන්දෙට ගියොත් ආපහු අරමුණට එන්නකොට ගස්සලා දානවා. ඒකට තමයි ඉන්ජින කියලා කියන්නේ අන්න ඒකට. අරමුණේ යනකම් බොහෝම සාන්තව ඉන්නවා. අරමුණෙන් පිට ගිය ගමන් ආපහු අරමුණට එන්නේ කොල්ලලා ගස්සලා අකුණු විදුනා වගේ අතපය ගස්සගෙන කම්පණ චංචල වගේ එන්න පටන් ගන්නවා. ඉතින් තේරෙන්න පටන් අර ගන්නවා ඒ කම්පණ චංචල වෙන්නේ ඉස්සරලා හිත නොසැලෙන අගයට උලන් වදින්න නැත්තනකපත් වෙන පහන් දැල්ල වගේ ඒකෝදි භාගයට පැත්තලා තිබිලා තියෙනවා. එකලස් භාවයකට ඒකට කියනවා ඒකාග්‍ර කියලත් නානා ප්‍රකාර අරමුණු વિશે පණින ගතිය නෑ ඒක අරමුණක. නමුත් අර සංසාරගත වෘද්ධට එහෙම නැත්නම් තියෙන චපල ගතියට ඒ හිතේ ඒක වේගට නෑ ඉඳපු ගමන් කාම අරමුණකට නැත්නම් කාම සංකල්පයකට මේ ඒකට කියන්නේ කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප චපලයි පැත්තකට හැරෙනවා. මේ හැරවිච්ච ගමන් ආපව යෝගාවචර ආරමුණට එනකොට ගැස්සিলা තමයි කරන්දා. ඒක හුඟෝ දෙනේ පළවෙනි වතාවට ආරමුණ කීකර කර ගන්නකොට එහෙම නැත්නම් පරියන්කේ මුලදී ආරමුණට නැමීගෙන යනකොට මේ කංච කම්පන චංචල ගතිය ඇති කරන්න පටන් ගන්නවා. ඒක බොහෝ විට යෝගාවචරයට තේරෙන්නේ ඇයි මේ ලස්සනට ආරමුණ දෙක ගිලක පාට ගැස්සලා දාන්නේ. ඉතින් ඒ මූල කර්මස්ථානේ ඉන්න ගමන් අරමුණෙන් හිත පිට ගියාම ආපහු ඩොක්කක් කරනවා අරමුණට ගෙනත් දාන්නා වගේ ඇති කරන මේ කම්පන චංචල ටික ප්‍රතිසම්පිතා මාර්ගයේ ඒක කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ නිර්මාණයක් නැත්නම් රචනයක් කියලා. ඒකදී පුදුමාකාර චක්‍ර රාශියකින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නනවා ආස්වාසේ හිත පිහිටවන්නේ මේ ආස්වාසේ හිත පිහිටවාගෙන ඉන්න යෝගාවචරයාගේ හිත ප්‍රස්වාස විශේෂයි සැලුනොත් ඉංජති චංච කම්පති චලති හිත සැලේ කම්පණයටපත් වෙයි සසලවි ප්‍රස්වාසේ හිත පවත්න්නේ මේ ආස්වාසේ හිත පවත්වාගෙන ඉන්න යෝගාවචරයාගේ හිත ආස්වාස විශේෂයි හැසිරුනොත් ගියොත් හිත ගියොත් ඉංජති චංච කම්පති චලති මේ විදිහට ආශාට ප්‍රසාදයේ හිතපත්තන ගෙනාට කාමරමුණ ගියොත් ඉන්ජන චංචල ඇති වෙනවා. ආශාල් ප්‍රසාදයේ භාවනා කරන එකනට ද්වේෂය පහළ වුණොත් ඉන්ජන චංචල තමයි පහළ වෙන්නේ. ආශාල් ප්‍රසාදයේ හිතපත්තන එකනට නිදිමත ගතියක් අහවුනොත් මේ තීන මිද්‍යාව අපව එනකොට ගැසලා දානවා. ආශාල් ප්‍රසාදයේ හිතපත්තන එකනට අතීතය කල්පනාවක් ආවොත් අචිත අනුධාවන හිසක් ගැසලා ගන්න. අචිත ආනපන සති භාවනා කරන අනාගත හිතවිල්ලක් ආව ගහදා. ආනපන සති භාවනා කරනකොට සැකයක් පහළ වුණොත් මේ ටික ලස්සනට චක්‍රාකාරයෙන් මේ හරියම ලස්සන ක්‍රමයකට අපි තීරවාදී පෙන්වන්නේ කල යුත්තනම් මේකයි. කල යුත්තනම් ආස්වාසිලාදී ආස්වාස හිත ප්‍රසවාසිලාදී ප්‍රසවාස හිත වම දකුණ කරනදී වමේ හිත දකුණ තියනදී දකුණ හිත කියලා තමයි හරියට දැනගන්න ඕනේ මෙතන අරමුණ පැවතිය යුතු තැන. ඒක යෝගාචර පිටකෙණේ කුතව කරන්නේ නැහැ. මතු වෙන අරමේ හිත පවත්තන. එමුනම්ත් එහෙම හිත පවත්තන්න මානසිකාරය යෙදුවට මානසිකාරය තමයි ආයෝනිසෝ වෙලා. එයාට ඕනේ රුචිතය. මේක සිද්ධ වෙන්නේ තමන් භාවනා කරන මූල කර්මස්ථානේ ටික වේලාවක් එක දිගට යනකොට අරමුණ නීරස වීම නිසා තම භාවනා කරගෙන යන අරමුණේ වඩා කාමය කියලා කියන්නේ විවිධ අරමුණු රස විඳීම. දැන් අපි මුළු භාවනාවම කරන්නේ නෑ ඊවට යන දෙන්නේ හරියට දෙවටක් දිගේ හරක් රංචුවක් එලවගෙන යනවා වගේ එකම අරමුණක් දිගේම යනවා. ඒ මුලදී හොඳයි. ටික වේලාවක් ගිහලා අරමුණ එකම වෙලා නැවතටත් තිරයකට යනකොට ඒ අරමුණ විශ්ේ නිරසකම පහළ වෙනවා. ඒකාකාරිකම පහළ වෙනවා. ඒකෙන් මේ රසගෙන දෙන්න නැති ගතිය නැති වෙලා යනවා. එතකොට හිත හී නූලෙන් අඟට නොදැනි ආශාසලදී ප්‍රසාසය ගැන හිතන ආශාසලදී ඊය ගැන හිතන ආශාසලදී හෙට ගැන හිතන මේ හැම එකකින්ම හිත ඉංජති කම්පති චලති මෙන්න මේ වචන තුනක් හතරක් එකින් සාරිපුත්තු සාංශයේ මේ භාවනා කරන කෙනෙකුට මතුවිය හැකි සෑම කරදරයක්ම සෑම බාධාවක්ම නම් කරලා ඒ බාධාවට කියොත් මේ ඉංජන ඇති වෙන බව සැලෙන බව ඇති වෙන බවත් යම් වෙලාවක අරමුණු දිගේ මේ ත්‍යාග පටන් අරගත්තොත් මේ ඉංජන නැති ආනෙන්ජ භාවයට එහෙම නැත්නම් හිත තැම්පත් වෙන, කය තැම්පත් වෙන, අරමුණ තැම්පත් වෙන ගතිය තියෙනවා. ඉතින් මේක මම අර කලින් කීපෙකමයි නැවත මතක් කරන්නේ ඒ දේවල් තේරුම් ගනිමින් ඉදිරියට යන ගමනේදී පැමිණෙන මේ බාධා රාශිය යෝගාවචරය මම කියා ගන්න යන්න නරකයි මගේ කියා ගන්න නරකයි කොච්චර දක්ෂ යෝගාවචරකරු නම් ආයතරය පරියන්කකට ගිය වෙලාවේදී ආනපනට හිත දාපුවාම ටික දුර යන කිහිල්ල මේක බකල් ගන්න කිහිල්ල වල එක එක අරමුණට පයින් පනින පයින් වෙලාවේදී මේ ඉංජිනේ හරහා සලීම හරහා කම්පණේ හරහා චපලකම හරහා ඒක හොඳට තේරුම් ගත්තොත් මේ දැන් ධර්මතාවයක් තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් තියෙන්නේ ඉදපච්චේතාවයක් තියෙන්නේ මට තියෙන්නේ මේකට නොසැලී මේක දිහා බලන්න ආන්නේ නොසැලී බලා සිටීම හරහා මේ හිංජන කම්පන අඩු වෙලා අරමුණෙන් පිට ගියත් හිත සලා ගන්න ආපව අරමුණේ ගෙනත් තියාගෙන යන්න පටන් ගත්තාම මේ සූත්‍රයේදී පළවෙනි වතාවට ඒ යෝගාවචරය ඒ ආනෙන්ජ භාවයට නොසැලෙන භාවයට ඒකෝදී භාවයට පත් වෙනවා ඒක ඇත්තටම යෝග ජීවිතී තාමත් වැදගත් සම්දිස්ථානයක්. ඒ සම්දිස්ථානේ එහෙම වුණාට උදාහරණයක් වශයෙන් කියන අද පරියන්කේදී මට එහෙම නොසලී විනාඩි 10ක් 15ක් 20ක් ඉන්න පුළුවන් වුණාට හෙට ඒක මට තියෙන්න පුළුවන් නැතු වෙලා පුළුවන්. හෙට ආයෙත් මොලකින්දල යන්න. ඊයේ මට මෙච්චර හම් වුණා අද හෙට මට ඒක හම්බෙන්න ඕනේ කියලා එහෙම නීතියක් නැහැ ඒක අරිච්චි භාවයක් තියෙන්නේ. නමුත් අනිද්දා ඊට පස්සේදා දිගින් දිගට මේ ඉන්ජන පවතින ලෝකයේ ආනිජ සප්පායට ගැලපෙන විදිහට කටයුතු කරනකොට ඒ යෝගාවචරතුට පුදුමාකාර ක්‍රම සහ විදි ගැලවු මාර්ගෙ ඉන්න පටන් ගන්නවා. ඇත්තටම ගුරුවරයෙක් නැත්තම් බුදුහාමුදුරු හරි පොඩි නිදර්ශන ටිකක් රූපක ටිකක් උපමා ටිකක් පෙන්වුවාට යෝගාවචරයයි උපමා රූපක හරහ උපමේය හරහ මේ දේට නැවත නැවත මුහුණ දීමේ තමන්ගේ චරිත ලක්ෂණයට අදාළව තමන්ට මතුවෙන බාධාව හනුව බාධාව ඉන්ජිනේකට ලක් කරන බවත් ඒ බාධාව ජය ගැනීමෙන් ආනෙන්ජන තත්ත්වයටපත් වෙන්න පුළුවන් බවත් චීකර වෙන බවත් සංසුන් වෙන තත්ත්වයටපත් වෙන බව තේරුම් ගත්තොත් ඒකේ හොඳ ඉඟියක් වෙනවා. ඒ යෝගාවචරයට මට මේ ජීවිතයේ භාවනා කළ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒකට හේතු දෙකක් බලපානවා. එකක් නැවත නැවත භාවනා කිරීමේ මේ තත්ත්වය අහම්බෙන් හරි අත්විඳින එක දෙක ඒ කම්පන චංචල වෙන එකත් හොඳයි කම්පන චංචල හරහා කම්පන චංචල නැත්තන්ට යන්න වෙනවා කියලා කියන්නේ සූරකමක් දක්ෂකමක් කියලා අන්න ඒක අඳුනගන්න එකයි දෙකම යෝගාචරයට වැදගත්. මොකද අවාසනාවක් වෙලා තියෙන්නේ උගාක් යෝගාචරය බලාපොරොත්තු වෙන කිසියම් කම්පන චංචලයක් නැතුව කෙලින්ම අරතන්ට යන ඒක සඳහා කොටක් දන් දුන්නොත් හරියයි කියලා හිතනවා සිල් දැක්කොත් හරියයි කියලා හිතනවා සමාධි භාවනා කළොත් හරියයි කියලා හිතනවා මොනම දෙයක්වත් නැහැ ඒ තැන උපයන්න. ඉන්ජිනේ චින තත්ත්ව අනන්තයි අප්‍රමාණයි. ලෝකේ කොච්චර ඉන්ජිනාවක් ආනෙන්ජ සප්පාය නොසැලෙන බවට සප්පාය වෙන කාරණාව යෝගාවචරය එතන එතන සපයන්න ඕන නිසා මේකට කියන අප්‍රමාද ධර්මයි. පූර්ණ අවධියක් අවශ්‍යයි. පූර්ණ අප්‍රමාදයක් අවශ්‍යයි. පූර්ණ සතියක් කොහොම මේ ඊයේ සතියෙන් අද ඉන්ජන් නැති කරන්න බෑ. අදටත් සතිය. හෙටටත් සතිය. ආන්නේ විදිහට තල්වාගත් වීර්යයක් සහ සතියක් ඇති කරගත්තට පස්සේ මේ යෝගාවචරයට මේ ඉන්ජන කම්පන චංචලාවට කෙලෙස් ආවට නීවරණ ධර්මාවට මේ හොඳට වහින වෙලාවක කිසිම කරදරයක් නැති රේන් කෝට් එකක් දාගත්ත මිනිස්සෙක් වගේ ආදන කොච්චර වැස්සත් මට ප්‍රශ්නයක්. මම අරසයි. මට මේකේ ප්‍රශ්නයක් නැහැ කියලා තීරෙන්න වගේ ධර්ම ආරක්ෂාව තියෙනවා. ඒ ධර්ම ආරක්ෂාව ඇතුළ මැද ප්‍රදේශයේ සීලෙන් ප්‍රමාණය තියෙනවා. මෙන්න මේ විදිහට ධර්ම ආරක්ෂාව එන කෙනා තමයි මේ ඉදිරියට යන්න හැකි සංඥාව ඇති කරන්නේ. ඔත් මෙතෙන් එනකොට මගේ පුද්ගලික අත්දැකීම සිය දෙනෙක් භාවනාවට බැසනම් දෙන්නෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. බොහෝ දෙනා හැලෙනවා. මොකද බොහෝ දෙනා හිතන්නේ මේකට නිකම්ම සුඛෝපභෝගී ගමන යන්න පුළුවන් කියලා. අර බුදුහාමුදුරන්ගේ අන්තිම භවයේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරපු බව අපිට තේරෙන්නේ නැහැ. එච්චර පින් තිබුණා නම් මේ පස්චිම භවයක බුදුහාමුදුරන් යන්න පුළුවන්කම තියෙන්නේ බෑ. අපිට හිතා ගන්න බැරි දුෂ්කර ක්‍රියාවක් කරේ මෙතන ඒක එතන එතන උපයන්න ඕන බව කියනවා. එතන එතන උපයන එක තමන්ගේම ඒකට කියන්නේ නුවණින් සලකා බැලීම. ඉතින් අද මේ ධර්ම දේශනාවකට සඳහා මෙච්චර කාලයක් ගැනීමෙන් ඇති කරගන්න සංවේදනය කරන්න බලාපොරොත්තු වෙන මේ දැනුමේ තමන්ට යෝනිසෝ මනස්කාරය මේ ධර්ම නැත්නම් භාවනා අධ්‍යක්ෂින් දිහා නිවැරදි ක්‍රමයට ඥාන සම්ප්‍රයුක්තව බැලීම සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. චිර දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.